අදත් අපි එහෙමනම් ශ්‍රී ලංකාවේ දේශපාලනික උණුසුම් පිළිබඳව කතා බහ කිරීම ආරම්භ කරනවා. මේ සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම තුළින් අපිට සුවිශේෂී වුණු සිංහල දමිළ අලුත් අවුරුදු නිමාවත් එක්ක අපි මුලින්ම විමසා බලන්නට කැමති අපි දැන් ඔස්ට්‍රේලියාවේ ඉඳගෙන ශ්‍රී ලංකාවේ අපි අනුගමනය කරපු චාරිත්‍ර වාරිත්‍ර ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්නට බොහෝ දුරට උත්සාහ දරුවා ඔස්ට්‍රේලියාව පුරාම විවිධ ප්‍රාන්ත වශයෙන් අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව සංවිධානය කරලා තිබුණු අලුත් අවුරුදු උළෙල හරහා ඒත් එක්කම අපි කැමති දැනගන්න ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමියේ කොහොමද මේ අලුත් අවුරුදු උණුසුම අපේ ජනතාවට දැනුනේ කියලා. එතනින් අපි අද දවසේදී කතා බහ පටන් ගනිමු. ඉන් අනතුරුව පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ උණුසුම් කරපු කතා බහ ආරම්භ කරමු. සුපුරුදු විදිහට මේ කාර්යතාවයට ශ්‍රී ලංකාවේ සිට දැන් සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ් ආයිබෝවන්.
ආයිබෝවන් දිනොක්ෂි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආරම්භයේදී.
ඔබටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සියලු සිතුම් පැතුම් ඉටුවන යහපත් අලුත් අවුරුද්දක් වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අපි හැමනම් කතා බහ කරමු. කොහොමද මෙවර සිංහල අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකීය ජන විඥාණයට දැන්ලා තිබුණේ? දැන් අපි දැක්කා මනෝජ් පහුගිය කාලවකවානුවේදී රටේ ආර්ථිකය පිළිබඳව විශාල කතා බහක් ඇති වෙනවා. එතකොට මේ පවතින ආර්ථික තත්ත්වයේ අලුත් අවුරුද්ද සමරන්න ජනතාවට දැන්ලා තිබුණේ කොහොමද? මේ පිළිබඳව කතා බහ කරද්දී අපිට අපේ ලංකාවේ තොරතුරු පිළිබඳව දැනගන්න තියෙන්නේ.
මොදෙ ලක්ෂ්‍ය ජන සමාජයක් විදිහට සම්ප්‍රදායන් අගය කරන සම්ප්‍රදායන් ගරු කරන ජන කොට්ටාසයක් අපේ රටේ ජීවත් වෙන්නේ නාගරිකව මේ තියෙන කලබලය සහ තරංගය අතරේ ඒ දේවල් ගිලිහුණත් ග්‍රාමීයව තවමත් අලුත් අවුරුද්ද සමරන්න ඔවුන් අමතක කරන්නේ නැහැ සහ ඒ සිරිත් විරිත් ඉටු කරන්න අමතක කරන්නේ නැහැ. නැකතට වැඩ කරන්න බොහෝ දෙනෙක් පෙළඹෙනවා. ඒ ආර්ථික ශක්තිය කුමන මට්ටමක වුවත් තමන්ට හැකි පමණින් තෙල්වලදක් ලිපේ තියලා නැකතට කිරිබතක් හදලා ලිප ගිනි මොලවල කිරි උතුරවල අලුත් අවුරුද්ද සමරන්න පෙළඹෙනවා. ඉතින් ඒ අතර තමයි ආර්ථික කාරණා කොහොමද කියලා දී බලපාන්නේ. විශේෂයෙන්ම අලුත් අවුරුද්ද උදා වෙන්නේ බක් මාසේ අටකොටු කිරිලා තමන් වපුරපු භෝග වගාවන්ගේ අස්වැන්නක් නෙලා ගත්තට පස්සේ ඉතින් අස්වැන්න නෙලා ගැනීම සම්බන්ධයෙන් මේ අලුත් අවුරුද්දදී අපේ රටේ විශේෂයෙන් ගොවි ජනතාවට ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒකක් තමයි කලට වැසි නොලැබීම. ඒ අනුව වගා කටයුතු සිදු කරන්න හැකියාවක් ලැබුණේ තවත් කාලයක දැඩි රශ්මිය සහ පැවතුණු නියඟය වැනි කාරණා නිසා අස්වැන්න නිසි ආකාරයෙන් ලබා ගන්න හම්බුනේ. තවත් විදියකින් පෞගිය අවුරුද්දේ උග්‍ර පොහොර හිඟයක් ශ්‍රී ලංකාවේ තිබුණා. ඒක ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා ඒ පිළිබඳව සමාජ අවධානයකුත් දිනාගත්තේ. ඒ නිසා ගොවීන් අපේක්ෂා කළ පරිදි අස්වැන්න ලැබුණේ. ආර්ථිකයක් පෞගිය කාලේ ශ්‍රී ලංකාවේ තරම් යහපත් ආර්ථික තත්ත්වයක් පින්නුම් කරේ නැහැ. සාමාන්‍ය ජනතාවගේ අතට මුදල් එන ක්‍රම තිබුණ නැහැනේ. ඉතින් ඒ නිසා ආර්ථිකවත්යම් අපහසු මට්ටමක් ඉන්නේ. අපි දැක්කා තොග වෙළඳුන් පවා පහුගිය කාලේ මාධ්‍යයට තොරතුරු අනාවරණය කරනවා. පහුගිය වසරවලට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඔවුන්ගේ භාණ්ඩ අලවියේ අඩුවීමක් මේ උත්සව කාලයේදී සිද්ධ වුණා කියලා. ඒ අනුව ආර්ථිකමය වශයෙන් ජනතාව විතරම් සුබදායී තැනක නොහිටියත් අලුත් අවුරුදු සමරනවා. ඊයේ දිනේ ඊයේ රැය පහන් වනතුරු අපි දැක්කා අවුරුදු උත්සව රැය සංගීත ප්‍රසංග වැනි දේ පැවැත් වෙනවා. ඉතින් අවුරුදු සිරි තවමත් විඳිමින් තමයි ශ්‍රී ලංකාවේ ජනතාව ඉන්නේ.
හොඳයි. ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු සමරුම් වල තත්ත්වය පිළිබඳව දැන ගැනීම සතුටක්. අපි එහෙමනම් ශ්‍රී ලංකාවේ දේශපාලනික උණුසුම් පිළිබඳව කතා බහ කරමු. අලුත් අවුරුදු සැමරීමටත් ඇත්තටම මනෝජ් මේ ලංකාවේ තිබුණු දේශපාලනික වාතාවරණය බලපාලා තියෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. රටේ තිබුණු දේශපාලනික අස්ථාවරභාවය පිළිබඳව ජනතාව යම් කුතුහලයකින් හිටියේ. එයත් අලුත් අවුරුදු සැමරුම සඳහා වක්‍රාකාරයෙන් හෝ බලපාන්නට ඇති කියලා අපි උපකල්පනය කියදෙනවා. කොහොම හරි දැන් අපිට අවසාන වශයෙන් මේ දේශපාලනික දීර්ඝ කතන්දරයේදී පසුගිය සතියේදී විශේෂතාවක් විදිහට හඳුනා ගන්නට හැකියාව ලැබෙන්නේ සම්මුතිවාදී ආණ්ඩුව තවදුරටත් ඉදිරියට යනවාද නැද්ද කියන කාරණාව. අපි දන්නවා 2015 අගෝස්තු 21 වෙනිදා එක්සත් ජාතික පෙරමුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ඒකාත්මිකව ආණ්ඩුවක් පිහිටුවා ගත්තා වසර දෙකක කාලයක් සඳහා. ඉන් අනතුරුව වසර දෙක 2017 අගෝස්තු මාසයේ 21 වෙනිදා අවසන් වීමට නියමිතව තිබුණා. නමුත් ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ පිළිබඳව සැලකිල්ලට ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ කාලය දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඉන් අනතුරුව පැවති මැතිවරණවලින් පස්සේ මේ සම්බන්ධව විශාල ආන්දෝලනයක් හටගත්තා. විශේෂයෙන්ම මේ පසුගිය කාලවකවානුවේදී පැවැත්වුණු දෝෂාභියෝගයත් සමගින් මේ කතාව වඩාත් කැපී පෙනෙන කතාවක් බවට පත් වුණා. පවතින ආණ්ඩුව වළංගුද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් යම් යම් කමිටුපත් කිරීම් හරහා මේ තත්ත්වය පිළිබඳව අවසන් තීරණයට ගැනීමට නියමිත වග තමයි ලංකාවෙන් අපිට වාර්තා වන්නේ. අපි කැමති මේ සම්බන්ධව පවතින වාතාවරණය පිළිබඳව වන අලුත්ම තොරතුරු ඔබෙන් දැනගන්න.
මේ අලුත් අවුරුදු කාලේ මං හිතන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නියෝජනය කරන කිසිදු දේශපාලනඥයෙකුට හිත සතුටින් නැකතට කිරිබත් කන්න පුළුවන් වුණා කියලා. ඒ තරම් දේශපාලනයේ අස්ථාවර භාවයක් දකින්න තියෙන්නේ. විශේෂයෙන් ඔබ කිව්වා වගේ සම්මුතිවාදී ආණ්ඩුව පිහිටවපු ප්‍රබල කණ්ඩායම් දෙකක එක පාර්ශවයක් ආණ්ඩුවෙන් ගැලවුණා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු 6 දිනක ඇතුළත 16 දිනකගේ කණ්ඩායමක් තමන්ගේ තනතුරු අතහැරියා. ඒකත් එක්ක යම් අර්බුදයක් පැන නැගුණා. තවදුරටත් සමුතිවාදී ආණ්ඩුව යන්න පුළුවන්ද, මේ රජය කෙසේ හෝ තවදුරටත් පවත්වන්න පුළුවන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මොකක් විය යුතුද, ජනාධිපතිතුමා මොන වගේ තීරණයක් ගත යුත්තේ, මේ සම්බන්ධයෙන් විවිධ වාද විවාද ඇතිවන කාල සීමාවක් ඔබට මේ අලුත් අවුරුදු කාල සීමාවපත් වුණා. කොහොමනත් පෙරේද දිනේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් කමිටුවක් පත් කරා එක්සත් ජාතික පක්ෂයත් එක්ක තවදුරටත් මේ ආණ්ඩුව යනවා නම් ඒක කොහොමද කරන්න පුළුවන්, ඒ සම්බන්ධයෙන් කිවිසුමකට එළඹෙනවා නම් කොයි ආකාරයෙන්ද කිවිසුමකට එළඹෙන්නේ කියන කාරණා පිළිබඳව සොයා බලන්න පස් දිනකගෙන් කමිටුවක් පත් කරා. විශේෂ කාර්යභාර අමාත්‍යවරයා විදිහට කටයුතු කරන සරත් අමුණුගම ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කමිටුව පත් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සම්බන්ධයේ මහලේකම් මහින්ද අමරවීර, ඒත් එක්කම රංජිත් සියඹලාපිතිය සහ මහින්ද සමරසිංහ කියන අමාත්‍යවරුන් ප්‍රමුඛව කමිටුවක් පත් කරා. තවදුරටත් මේ සම්මුතිවාදී ආණ්ඩුවත් සමග ඉන්නවාද, ඒ වෙනුවෙන් කටයුතු කරන්න තියෙන සුබවාදී පසුබිම් මොකක්ද කියලා යම් වාර්තාවක් ලබා දෙන්න නියමිතයි. කමිටුව විදිහට නිර්දේශ ලබා දෙන්න නියමිතයි. ඒ නිර්දේශවලින් පස්සේ තීරණයක් ගනිවි කියන දේ තමයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ.
ඔව්, මේ අවස්ථාව වෙනකොට පොදුවේ අපි ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැසිරීම කොයි ආකාරයෙන්ද තියෙන දේශපාලනික වශයෙන්?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක කණ්ඩායමක් ප්‍රසිද්ධියේ සඳහන් කළා තමන්ට විපක්ෂයේ අසුන් ගන්න අවශ්‍යයි කියලා. මේ විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන ඇමතිවරුන් කීප දෙනෙක් සහ ඒ කණ්ඩායමේ කීප දෙනෙක් සහයෝගය පළ කිරීමත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ දිගින් දිගටම කියාගෙන හිටියා අග්‍රාමාත්‍යවරයා පිළිබඳව විශ්වාසයක් නැති ඇමතිවරුන් මේ අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් නාඩුව කරදී සිටියු නැහැ. ඔවුන් ඉවත් විය යුතුයි, නැත්නම් ඉවත් කළ යුතුයි කියලා එවැනි වාතාවරණයක් ඇතුළේ පහුගිය 5 වෙනිදා අප්‍රේල් 5 වෙනිදා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා, අවසර ඉල්ලුවා ඒ අමාත්‍යවරු තමන්ගේ තනතුරු වලින් ඉවත් වෙන්න. ඉතින් 11 වෙනිදා ජනාධිපතිවරයා හමු වෙලා ඔවුන් තීරණය කළා සමුතිවාදී ආණ්ඩුවේ තමන් දරන සියලු තනතුරු වලින් ඉවත් වෙන්න. හැබැයි ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හැමෝම එකඟ බවක් පේන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව නියෝජනය කරපු පාර්ශවයෙන්ම චෝදනාවක් තියෙනවා. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ප්‍රබල සමාජිකයන් ප්‍රබල නිලධාරීන් කීප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ කකුල් තියාගෙන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු හොබවන්නේ. ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ වගේ තමයි දැන් ඉන්නේ. නමුත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උගතට තබා ගැනීම බිල්ලට ගැනීම සුදුසු නැහැ. ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තවදුරටත් ඉන්න බැරෙනවා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට දීලා දේශපාලන ගමනක් ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙන්න ඕන කියලා කණ්ඩායම සමාජ කළා. නමුත් ඒ අතර එක පිරිසක් කියනවා තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිය යුතුයි කියලා. ගෙවුණු සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කැබිනට් රැස්වීමට සහභාගී වෙන්නේ නැහැ. ඔවුන් කැබිනට් රැස්වීම වර්ජනය කළා. විශේෂයෙන් අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා, එදා වූ ඇමතිවරේ මධ්‍යම කාරක සභාවේදී යෝජනා කරලා තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපාලන ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන කියලා. එස්.පී. දිසානායක ඇමතිවරයා තමයි ඒ යෝජනාව ස්ථිර කරලා තිබුණේ. ඉතින් ගණිතමය විග්‍රහයකුත් මෙහිදී සිද්ධ වෙලා තිබුණා. ඉතින් ඔවුන් දැඩිව ප්‍රකාශ කරලා තිබුණා යාපාලන ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන කියලා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහලේ කම්මරයා සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම්වරයා මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායකගේ ඇමතිවරු තරේ කියා සිටියා යහපාලන ආණ්ඩුවේ පාර්ශ්ව කරුවෙක් විදිහට තවදුරටත් කටයුතු කරන්න ඕන කියලා හිතපු ජනාධිපතිවරියත් දැඩිව සඳහන් කරලා තුන යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවදුරටත් එහි පාර්ශ්ව කරුවෙක් විදිහට රැඳෙන්න ඕන කියලා. ඉතින් මෙවැනි බෙදුණු මතක් එක්ක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට තියෙන්නේ. කොහොමුණත් ඉවත් වුණු 16 දෙනාගේ කණ්ඩායම ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී විපක්ෂයේ වාඩි වෙන්න සූදානම් වෙන්න සිටි බවක් තමයි ඔවුන් සඳහන් කළේ.
හොඳයි මනෝජ්, දැන් කීප දෙනෙකුගේ අදහසුත් මම මේ අවස්ථාවට එකතු කරගන්න කැමතියි. දැන් ඔබ අර කලින් සඳහන් කරපු ආකාරයට මේ ඒකාබද්ධ ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් තීරණය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් කිසි කමිටුවක් පත් කරන ලැබුවා. තීරණය ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. ඒ පිළිබඳව ආණ්ඩුවට සම්බන්ධ වෙලා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු අමාත්‍යවරයෙකුනි චන්දිම වීරක්කුඩි මහතා යම් කිසි අදහස් පළ කිරීමක් සිදු කළා. ඔහු නම් කියන්නේ මේ ජනතාවගේ අදහස් වලට කන් දෙන්නට ඕන කියලා. කුමන කමිටුවක් පිටුවා
කමිටුවක් පත් කිරීමේ කිසි ගැටලුවක් නැහැ. මොකද ඒ කමිටුව උනත් සාකච්ඡා කරාම රටේ ජනතාව එක හඬින් කියන්නේ රනිල් වික්‍රමසිංහ එළවන්න, රනිල් වික්‍රමසිංහ ඉන්න රජය පෙරලන්න. එවන් හඬක් මේ රටේම තියෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හඬට ඇහුම්කන් නොදෙනවා නම් ඒ අපේ පක්ෂයේ අනාගතයේ අඳුරුවට ගෙන යාමක් හැටියටයි මම දකින්නේ. අපි විපක්ෂයේ අසුන් අරගෙන විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා මේ රජය වෙනස් කරලා ජනතාවාදී රජයක් මේ රටේ පිහිටවන මොහොත දක්වා.
දැන් මේ එක එක්කෙනාගේ අදහස් ටිකක් පරස්පර විරෝධී දෝ කියලා හිතනවා. මේ ප්‍රකාශ කරන අදහස් එක්ක බැලුවාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පෙරේත දවසේදී අදහස් පළ කිරීමක් සිදු කරන ලැබුවා. එහිදී ඔහු කිව්වේ ජනාධිපතිවරයාණන් ඔහුට සඳහන් කළේ මේ සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වෙන්න එපාය කියලා.
ජනාධිපතිතුමා අපිට කිව්වේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න එපා, ආණ්ඩු වෙන්න මම ආණ්ඩු කරන්න ඕන, මට රට හදන්න ඕන, ඒ වගකීමට මට උදව් කරන්න කියලා ජනාධිපතිතුමා අපිට කිව්වා. ඒ නිසා ජනාධිපතිතුමාගේ වචනෙත් එක්ක තමයි අපි මේ තනතුරු වල ඉඳගෙන වැඩ කරන්නේ.
ඔව්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වෙලා ඉන්න ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කිරීමක් කරා. ඔවුන් ඉදිරිපත් කරපු මේ විශ්වාස භංගය තමයි මේ සේරටම මුල වෙලා විශාල කුණාටුවක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙන කියලා.
දැන් විශ්වාස භංග යෝජනාව අපි ගහපු බෝම්බේ දැන් පුපුරු පුපුර යනවා. ඊළඟ පාර්ලිමේන්තුවේදී විපක්ෂයට එකතු වෙනවා. හිටපු මැති ඇමතුරු ගණනාව. තවත් කණ්ඩායමක් අකුල තියාගෙන ඉන්නේ. ඒක තමයි අපිට ඕන කරලා තේ අපේ ජයග්‍රහණය.
ඔව්, ඉවත් වුණු මේ කණ්ඩායමට ඇතුළත් වුණු SP දිසානායක හිටපු අමාත්‍යවරයා මේ පිරිස මේ සම්මුතිවාදී ආණ්ඩුවෙන් ගලවා ගැනීමේ ප්‍රයත්නයේදී විශාල කාර්යභාරයක් ඉටු කරපු සහ එවෙනුවෙන් හඬක් නගපු අමාත්‍යවරයෙක්. ඔහු දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමක් කරලා තිබුණා.
බලාපොරොත්තු වෙනවා ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයත් එක්කම විපක්ෂයේ ගිහිල්ලා ඉඳ ගන්න. අගමැතිතුමා මලික් සමරවීරම අකිල විරාජ් සාගල රත්නායක ඔය කීප දෙනෙක් ඇරෙන්න. අනිත් සියලු දෙනාම ප්‍රතිසංවිධානය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ නව නායකත්ව. ඒක කරන්න අගමැතිතුමා සූදානම් නැති බව තමයි පේන්නේ. හැබැයි එතුමා විශ්වාස භංගයට කලින් එතුමාගේ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට ඒ වගේම පක්ෂයේ කෘත්‍යාධිකාරී සභාවට එතුමා කිව්වා මම ආයේ එන්නේ නැහැ, මම පක්ෂයට අලුත් නායකයෙක් පත් කරනවා, මම ඊළඟ ජනාධිපති අපේක්ෂකයෙක් අපේ පක්ෂයෙන් නම් කරනවා, ඒ මම නෙවෙයි. දැන් ඒ කියපු කාරණා කිසිම දෙයක් මුකුත්ම වෙන්නේ නැහැ. මොකද මමත් පක්ෂයේ ජාතික සංවිධායක වෙලා හිටියා. නමුත් ඒ පක්ෂයේ රටට ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයත් අපි එකතු කරගෙන වෙනස් ආණ්ඩුවක් හදන්න කටයුතු ආරම්භ කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඇත්තටම අලුත් ආණ්ඩුවක අවශ්‍යතාවය රටට තියෙනවා.
තවත් සුවිශේෂී වුණු කාරණාවක් තමයි පසුගිය සතියේදී සිදුවුණු මේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභාවාරයේ කල්තැබීම. සති දෙකකට මදක් වැඩි කාලයක් දක්වා මේ කල්තැබීම සිදු වුණා. මේකට හේතුත් පැහැදිලි කර ගැනීම වටිනවා මනෝජ්. ඇත්තටම මොකද මේ පාර්ලිමේන්තු සභාවාරයේ කල්තැබීමේ තීරණේ ප්‍රධාන හේතුව වෙලා තිබුණේ?
ආණ්ඩු ප්‍රවස්ථාවේ 70 ව්‍යවස්ථාවට අනුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් වගේ තමයි සභාවාරයේ කල්දාමීම සිද්ධ කළේ ජනාධිපතිවරයා. අප්‍රේල් 19 තමයි අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තුව රැස් වෙන්න නියමිතව තිබුණේ. නමුත් ඊළඟ සභාවාරයේ පැවැත්වෙන්නේ මැයි මාසේ 8 මේ සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ විවිධ මත දරනවා. නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරලා තිබුණා මේ සම්බන්ධයෙන් ඇයි සභාවාර කල් දැම්මේ කියලා. එහිදී ඔවුන් කිව්වේ පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ ඇති වුණු දේශපාලන මත ගැටුම් සහ ව්‍යාකූල තත්ත්ව නිමා කරලා රජයේ නව වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කිරීමේ අරමුණින් තමයි සභාවාර කල් දැම්මේ කියලා. ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ සඳහන් කළේ මෙහෙම සභාවාර කල් දැමීමේ ප්‍රායෝගික අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඇයි මේ හදිසිය කල් දැම්මේ කියලා කියුවා වගේ මේකෙන් ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳව අපි ලෙස ජනතා විමුක්ති පෙරමුණක් පැහැදිලි කරලා දෙනවා. විශේෂයෙන් අප්‍රේල් 19 පාර්ලිමේන්තු රැස් වුණාට පස්සේ ජාතික විදුලන පරත සම්බන්ධයෙන් විවාදය පවත්වන්න නියමිතව තිබුණා. මේ 8 විශේෂ අධිකරණ පිටුවේ මේ අධිකරණ සංශෝධන පරත විවාදයට ගන්න නියමිතව තිබුණා. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට විසුවන සංශෝධනය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ යම් වැඩපිළිවෙලක් තිබුණා. ඉතින් මේ සියල්ලක්ම මේ සභාවාර කල් දැමීම නිසා අවලංගු වෙනවා. ඒ විතරක් නෙමේ, අනෙක් තත්වය මේ ගැසට් නිවේදනයත් එක්ක පෞකේ කාලයේ පිහිටවපු ඕප් කමිටුව වගේ කාරක සභා සියල්ලම අක්‍රිය වෙනවා. ඒවායේ වැඩ කටයුතු දුරටත් බලාත්මක වෙන්නේ. ආංශික කාරක සභා 16 ඇර කෝප් කමිටුව ඇතුළු මේ කාරක සභා සියල්ලෙම බලතලක් අහෝසි වෙනවා. එතකොට කෝප් කමිටුවත් ආයිමත් අලුතින් පිහිටවන්න ඕන, පත් කරන්න ඕන. මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කළේ මේ ඇතුළත තියෙන අස්ථාවරත්වය යම් ආකාරයකින් සමනය වෙලා අලුත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනකන් තමයි මේ සභාවාර කල් දෙමින් සිද්ධ කළේ කියලා.
ඔව්, ඔබ සඳහන් කරපු ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙලා හිටියානේ 20 සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගේ විධායක බලතල අහෝසි කිරීම හා සම්බන්ධ වන සංශෝධන රැගත් පනත අරගෙන එන්නේ. දැන් මේ ඇතුළු ඔබ සඳහන් කරපු ආකාරයට කෝප් කමිටුව වගේ දේවල්ලුත් අහෝසි වෙනවා. මේ සම්බන්ධයෙන් විශාල නොපැහැදීමක සිටින ජනතා විමුක්ති පෙරමුණ. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමක් කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස.
මේ නිසා පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරන්න නියමිතලා තිබුණු ජාතික විගණන පනත විශේෂ අධිකරණයේ පිහිටුවීමේ අධිකරණ සංශෝධන පනත ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට විධායක ජනාධිපතිතුමාගේ හවුස් කිරීම සඳහා 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනෙන්න නියමිතලා තිබුණා මේ අප්‍රේල් 19 වෙනිදා දැන් එයත් වටකින් කල් යනවා ඇත්තටම පාර්ලිමේන්තුව සැසිය අවසන් කරන තරම් ඔබල හේතුවක් පාර්ලිමේන්තුව තුල හෝ රටේ තිබුණේ නැහැ
හැබැයි එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා නම් සඳහන් කරන්නේ මේ ගෙනීමට නියමිත වෙලා තියෙන විශේෂ පනත් පිළිබඳව විශේෂිත අවධානයක් යොමු කරනවා කියලා මේ ළඟට පාර්ලිමේන්තුව ආරම්භ වුණාම
අලුත් කැබිනට් මණ්ඩලයක් පත් වෙන වෙලාවේ අලුතෙන්ම පාර්ලිමේන්තුව නැවුම් භාවයකින් කටයුතු ආරම්භ කරන එක වටිනවා. ඒත් එක්කම පාර්ලිමේන්තුවේ ඉතා වැදගත් පනත් දෙකක් විවාදයට නියමිතව තිබුණා. 19 වෙනිදාට ලැබු විගණන පනත් කෙටුම්පත්. ඒ වගේම මේ මාසේ 8 වෙනිදාට දූෂණ විරෝධී මහාධිකරණ හදන අධිකරණ සංවිධාන සංශෝධන පනත. මේ පනත් දෙක ඊළඟ සැසිවාරය ආරම්භ කරපු ගමන් ප්‍රමුඛතම පනත් දෙකකට සලකලා ඉදිරියට ගෙන යන්න අපි කටයුතු කරන්න සිද්ධ වෙනවා.
ඔව් දැන් අර මේ සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වුණු 16 දෙනා විපක්ෂයේ වාඩි වෙනවා කියලා කියපු කතාව හින්දායි මේ ආකාරයෙන් හදිසියේ මේ පාර්ලිමේන්තු සභාවාරය කල්තබීම සිදු කළේ කියලා එම් කිසිවු ඉඟියක් පළ කළා හිටියා. දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එසෙත් නැමෙතන මේ කබද්ද විපක්ෂ නියෝජනය කිරීම
19 වෙනිදාට අමාත්‍යවරු වලින් අයින් වූ අමාත්‍යවරු 16 දෙනා පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ ඉඳ ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කරපු දේශපාලන අරමුදය ඇතිවීම වැළැක්වෙනවා මේ දවස කල් දැමීමෙන්. ඒ වාගේම පාර්ලිමේන්තු සභාගාරයේ විරුද්ධ පක්ෂයේ නායකවරයාට ඒ කබද විපක්ෂය දියත් කරන්නට නියමිතව තිබුණු වැඩපිළිවෙළද එදාට මේ තුළින් නැවතෙනවා.
සිංහල අලුත් අවුරුදු උදාවට කලින් කැබිනට් සංශෝධනයක් සිදු වෙනවා කියන කතාව විශාල වශයෙන් පැතිර ගිය කතාවක් බවට පත් වුණා ශ්‍රී ලංකේ දේශපාලනේ. හැබැයි කැබිනට් සංශෝධනයේ සිදුවීම තවදුරටත් ඉදිරියට යන ස්වරූපයක් අපිට දකින්නට ලැබෙන්නේ මේ සිංහල අලුත් අවුරුදු උදාවට සිදු නොවුණු නිසාවෙන්. කැබිනට් සංශෝධනය පිළිබඳව මොනවද මේ වෙනකොට තියෙන කතා බහ ශ්‍රී ලංකේ දේශපාලනේ?
ඔව් අප්‍රේල් 14 වෙනිදාට කලින් කැබිනට් සංශෝධනයක් සිද්ධ කරයි කියලා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා සිංහල අලුත් අවුරුද්දට කලින්. පෞගේ බදාදා දිනයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීත් කැබිනට් ප්‍රකාශ කර අජිත් සේනාරත් ඇමතිවරයා කිව්වේ අලුත් අවුරුද්දට කලින් කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙනවා, පූර්ණ කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙනවා. විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ තමයි ඉස්සරහට විෂයපතයක් බෙදන්නේ. අවුරුද්දට කලින් කැබිනට් අමාත්‍යවරු දිවුරුම් දෙනවා කියලා. ඉතින් මේම දිවුරුම් දීමක් පිළිබඳව ඇතරම් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ හිටියා. නමුත් යම් කෙනෙකුට සැකයකුත් තිබුණා පොදු රාජ්‍ය මණ්ඩලීය මීළඟ සැසිවාරයේ සඳහා සහභාගී වෙන්න ජනාධිපතිතුමා ඊයේ දවසේ දිවයිනින් බැහැරව ගියා. ඉතින් මේ කටයුත්ත සිද්ධ වෙන නිසා හදිසියේ ලහිලහියේ විශේෂයෙන් අලුත් අවුරුදු කාලයට රාජ්‍ය නිලධාරීන් නිවාඩු ගිහිල්ලා ඒවත් එක්ක කොහොමද මේ පත් කිරීම සිද්ධ කරන්න කියලා යම් කුකුසක් තිබුණා. ඒ අනුව මේ කියපු විදිහට පූර්ණ කැබිනට් සංශෝධනයක් සිද්ධ වුණේ නැහැ. නමුත් අවුරුද්දෙන් පස්සේ ඒ වගේ කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට අලුත් සභාවාරයේ මේ 8 වෙනිදා පැවැත්වෙනවා. ඊට කලින් එහෙමනම් පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදු වෙයි කියලා ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙනුත් යම් විශ්වාසයක් තියෙනවා. නමුත් දැන් අපි කලින් කිව්වාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරපු ඇමතිවරු 6 දෙනෙක් ඉවත් වුණා. ඔවුන්ගේ විෂයපතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු කීප දෙනෙකුට බෙදා දුන්නා. නමුත් SPD සභායක ඇමතිවරයා කටයුතු කරපු සමාජ සේවය බලකැන්වීම සහ සමාජ සුබ සාධන අමාත්‍යාංශයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන සංවර්ධන උපාය මාර්ග ඇමති මලික් සමරවික්‍රම ඇමතිවරයාට බෙදා දුන්නා. අනෙක් අමාත්‍යවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට තමයි බෙදා දුන්නේ. ආපදා කළමනාකරණ විෂය භාර වීටි අරුණ ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා ඉවත් වීමත් එක්ක රංජිත් සීමලා පිටියේ විදුලි බල හා පුනර්ජන්මේ බලශක්ති ඇමතිවරයාට ඒ කාර්යභාරය පැවරුවා. ඒත් එක්කම විශේෂ කාර්යභාර අමාත්‍යවරයා විදිහට පොසරත් අමුණුගම ඇමතිවරයාට චල්ලිම වීරක්කොඩි ඇමතිවරයා කටයුතු කරපු නිපුරතා සංවර්ධන අමාත්‍යාංශයයි සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කටයුතු කරපු විද්‍යා හා පරීක්ෂණ අමාත්‍යාංශයයි බාර දුන්නා. ඒත් එක්කම ජෝන්සන් විරත් ඇමතිවරයා කම්කරු හා කම්කරු සමත් ඇමතිවරයා විදිහට කටයුතු කළා. ඒ විෂයත් මලික් සමරවික්‍රම ඇමතිවරයාට එකතු කරා. ෆයිස මුස්සාෆා පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා ඔහුට දැසිරි ජයසේකර ඇමතිවරයා දරපු ක්‍රීඩා අමාත්‍යාංශය බාර දුන්නා. මේවා වැඩ බලන අමාත්‍යවරු හැටියට තමයි බාර දුන්නේ. ඒ අනුව නිල වශයෙන් මේ තනතුරුපත් කිරීමක් නෙමෙයි සිද්ධ කරේ. ඔවුන් නිල අස්වීම නිසා වැඩ බලන්න මේ අයට ඒ වගකීම් පැවරුවා. ඒ අනුව මේ 8 වෙනිදා මීළඟ පාර්ලිමේන්තු සභාවාරයට කලින් පූර්ණ කැබිනට් සංශෝධනයක් සිද්ධ කරයි කියලා බොහෝ දෙනෙකුගේ විශ්වාසයක් තියෙනවා.
ඒ අතරතුරේදී නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමත් සිදු වුණා. ඒ පිළිබඳවත් අපි තොරතුරු දැනගන්න කැමතියි.
පළාත් 7කට ආණ්ඩුකාරවරු පත් කිරීම පහුගියදා සිද්ධ වුණා. පහුගිය 12 වෙනිදා ඒ අනුව හිටපු ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට තමන් හිටපු පළාත් වෙනස් වුණා. කොමනත් බස්නාහිර පලාතේ අලුත් ආණ්ඩුකාරවරයා විදිහට හේමකුමාර නානාකාර මහත්මයා දිවුරුම් දුන්නා. ඔහු ඊට කලින් දකුණු පලාතේ ආණ්ඩුකාරවරයා විදිහට සිටියේ. බස්නාහිර පලාත ආණ්ඩුකාරවරයා විදිහට කේ.සී. ලෝකේශ්වරන් මහත්මයා දිවුරුම් දුන්නා. වයම පලාතට මධ්‍යම පලාතේ ආණ්ඩුකාරවරයා විදිහට හිටපු නිලෝකායක නායක දිවුරුම් දුන්නා. දකුණු පලාතේ මාෂල් පෙරේරා මැතිතුමා ආණ්ඩුකාරවරයා විදිහට දිවුරුම් දුන්නා. ඒ අතරේ විශේෂයෙන්ම උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට හිටපු රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරවරයා මධ්‍යම පළාත ආණ්ඩුකාරවරයා විදිහට දිවුරුම් දුන්නා. හැබැයි ඒ දිවුරුම් වීම සිද්ධ කරද්දී උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා හිස්තනක් තියලා තිබුණේ. නමුත් 13 වෙනිදා නැවතත් මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට දිවුරුම් දුන්නු රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරවරයා ආයමත් උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට පත් කළා. එතකොට මධ්‍යම පළාත ආණ්ඩුකාරවරයා විදිහට වැඩ බලන්න පීබීටි සනායක ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා විදිහට පත් කරපු ඔහුටම වගකීම් පැවරුවා. මේ අනුව පොඩි මතභේදාත්මක තත්ත්වයක් තිබුණා. 13 වෙනිදා ආණ්ඩුකාරවරු පත් කරා. 13 වෙනිදා ආයි වෙනස් වුණා. උතුරේ හිටපු රිජිනෝල් කුරේ ආණ්ඩුකාරවරයා උතුරු මැදට දාලා ඊළඟ දවසේ ආයමත් ඔහුට උතුරු බාර දුන්නා. ඉතින් මේ පිළිබඳව ඇයිද කියලා මාධ්‍ය වේදිකාවට ඔහුගෙන් ඇහුවා. ඔහු ඊට පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැහැ. ඔහු කිව්වේ ඔහුට උතුරේ ජනතාවගේ සහ ඒ උතුරේ කණ්ඩායම්වල ජනාධිපතිවරයාගෙන් කළපු ඉල්ලීම මත මේක ලබා දුන්නා කියන අදහසක් ඔහු සඳහන් කළේ. ඔහුට තියෙන භාෂා දැනුම සහ අනෙකුත් කාරණා පිළිබඳව. නමුත් ඔහු ඒ පිළිබඳ සෑහීමකට පත් වෙන බවක් පෙන්න තිබුණ නැහැ. මාධ්‍යවේදීන් ඔහුගෙන් ඇහුවා ලැබිච්ච දේවල් පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙනවද සතුටු වෙනවද කියලා. නමුත් ඔහුගේ උත්තරේ වුණේ කවදාවත් මම බලාපොරොත්තු වෙච්ච දේවල් මට ලැබිලා නැහැ කියලා. එතකොට ඒ පිළිබඳව ඔහුගේ සතුටක් තියෙන බවක් පෙන්න තිබුණ නැහැ. නමුත් ඔහු උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට ආයෙත් දිවුරුම් දුන්න දවසක් ඇතුළත මේ වෙනස් වීම සිද්ධ වුණේ.
ඔව් උතුරු මැදට ගිය ඊට පස්සේ නැවත වතාවක් උතුරට ගිය ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ
අතිගරු ජනාධිපතිතුමා සියලුම ආණ්ඩුකාරවරුන් කැඳවා අපේ නිල්ලීමක් කරා සුව කැමැත්තෙන් සොයන් මාරුවක් සිදු කරගන්ට. ඒ අනුව දිවුරුම් දුන්නා. අද උදේ නැවත මට සිදු වුණා එම තනතුරෙන් ඉල්ලා අස්වෙලා නැවතත් සුපුරුදු උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට වැඩ බාරගන්න. ඒකට හේතුව වුණේ උතුරු ප්‍රදේශයේ ජනතාවගේ බලවත් ඉල්ලීම. සමහර වෙලාවට ඒකට හේතුව වෙන්නේ ඇති මගේ භාෂා ඥානය. මම හිතන මට පැවරලා දෙන ඉතාමත්ම බහිර දූර කාර්යයක් කියලා. පාලමක්, බෝක්කුවක්, පාරක්, කර්මාන්ත ශාලාවක් හදනවට වැඩි බිඳුනු හදවත් සූපත් කිරීමට වැඩි බොහොම අමාරු වැඩක්.
ශ්‍රී ලංකාවේ ඇත්තම විපක්ෂය මොකක්ද කියන කාරණාව වඩාත් පුළුල්ව මතුණා පසුගිය කාලයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ගෙනාපු දෝෂාභියෝගයෙන් පස්සේ. දැන් දෝෂාභියෝගයේ ගෙනාවේ අගමැති රනිල් වික්‍රමසිංහට. නමුත් මේක වැදුනේ ඇත්තටම විපක්ෂ නායක ආර් සම්බන්ධන්ට. දැන් අපි කතා කරලා බැලුවොතින් එහෙම ශ්‍රී ලංකාවේ ඇත්තම විපක්ෂය මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් මේ දවස්වල පවතින කතාබහ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය යම් කිසි මතයක සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතැම් පාර්ශ්ව යම් මතයක සිටිනවා. සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි සැබෑ විපක්ෂය විය යුත්තේ කියන මතයක සිටින පිරිසකුත් සිටිනවා. ඒ අතරතුරේදී විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාගේ විපක්ෂ නායක තනතුරෙහි වළංගුභාවය පිළිබඳවත් යම් කතිකා ගොඩ නැගෙමින් පවතිනවා. අපි කැමති මේ සම්බන්ධව පවතින වාතාවරණයේ අලුත්ම තත්ත්වය දැනගන්න ඊළඟට මනෝජ්.
ඇත්තටම දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව ජනාධිපතිතුමා ආයිත් ලංකාවට ආවට පස්සේ රැස් වෙලා අවසාන තීරණය ගන්නවා කියලා කියනවනේ. ඔවුන් සෞදුරටත් සම්මුතිවාදී ආණ්ඩුව ඉන්නවද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් ඒ අනුව ඔවුන් තීරණය කරන්නේ සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වෙන්න නම් එතර කිසි ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. එහෙමනම් මෙතර බහුතරයේ ඉන්න කණ්ඩායමට විපක්ෂ නායකකම ලැබෙන්න ඕනේ. අඩුම තරමේ දැනට ඒකාබද්ධ විපක්ෂයේ 54 දෙනෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙක් විපක්ෂයේ ඉන්නවා මේ අයින් වෙච්ච පිටසක් එක්ක. එතකොට එතර කොහොමත් 70ක බහුතරයක් තියෙනවා. ඉතින් එහෙම බැලුවොත් අනිවාර්යෙන් එහෙමනම් ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ කණ්ඩායමට විපක්ෂ නායක ධුරය යන්න ඕනේ. නමුත් දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් විදිහට එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්මුතිවාදී ආණ්ඩුවකට කිවිසුමක් ගහලා තියෙනවා. ජනාධිපතිවරයාගේ විශේෂ අවසරය මත තමයි විපක්ෂයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවසරය හම්බ වුණේ. නමුත් පක්ෂයේ විදිහට කිවිසුමකින් ආණ්ඩුවත් එක්ක ඉන්නේ. එතකොට ඔවුන්ට විපක්ෂයේ බලයක් ගන්න පුළුවන්ද කියන තර්කයනේ මතුවේ. අනුව තමයි සම්බන්ධන් දෙවන ජාතික සන්ධානයේ නායකයාට විපක්ෂ නායකකම හම්බ වුණේ. මේක තමයි තත්ත්වය. නමුත් දැන් ඒකාබද්ධ විපක්ෂයේ තීරණයක් කරන් තිනවා විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනාවක් අරගෙන ඉන්න. ඔවුන් දැනට කතානායකවරයාට මේ පිළිබඳව දන්වලා තියෙන්නේ. කතානායකවරයාත් එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකකම ලබා දෙනව නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම නොවුනොත් ඉදිරියේදී විශ්වාසභංග යෝජනාවක් විපක්ෂ නායකවරයාට විරුද්ධව අරගෙන එනවා. මොකද හේතුව අගමැතිවරයාට ඒ විශ්වාස භංගයක් අරගෙන ආවා. ඒ වෙලාවේදී ඒ විශ්වාස භංගයට විපක්ෂව ඡන්දය පාවිච්චි කරලා විපක්ෂ නායකවරයාගේ කාර්යභාරයෙන් මිදිලා කටයුතු කිරීම නිසා ඔහු පිළිබඳව තවදුරටත් විපක්ෂ නායකවරයා විදිහට විශ්වාසය තබන්න බෑ. ඒ විශ්වාසය බිඳ වැටීම සම්බන්ධයෙන් විශ්වාස භංගයක් ගේනවා කියලා ඒකබද්ද විපක්ෂය දැන් සඳහන් කරනවා. ඉතින් ඒක මොකක්ද වෙන්නේ කියලා ඊළඟ පාර්ලිමේන්තුව රැස්වලා කතානායකවරයා ඒ පිළිබඳව තීන්දුව දුන්නට පස්සේ තමයි බලාගන්න වෙන්නේ. නමුත් මෙතනදී මොකද්ද කරන්න කියන දේ සම්බන්ධයෙන් අපි දැක්කා ඊයේ දවසේ මනෝ ගණේෂන් නැමැතිවරයා යම් ප්‍රකාශයක් කරලා තියෙනවා. ඔහු කියලා තිබුණේ දේශපාලන අනුබෝධයක් තියෙන්න පුළුවන්. නමුත් වෙනම පලාතක් පිළිබඳව අදහසක හිටපු රටින් කොටසක් වෙන් කරගන්නවා කියන අදහසක හිටපු පක්ෂයක නායකයෙක් විපක්ෂ නායකවරයා විදිහට පත් වුණාට පස්සේ ඔවුන් රටේ කොටසක පිරිසක් නෙමෙයි රටේම පිරිසක් බවට පත් වුණා. ඒක සුබ ලක්ෂණයක්. ඒ නිසා ඒ පිළිබඳව හිතලා විශ්වාස භංගයක් ගෙනාවොත් ඒකට විරුද්ධවයි මනෝ ගණේෂන් ඇමතිවරයා ඇතුළු ඒ දෙමළ මන්ත්‍රීවරු ඇමතිවරු ඡන්ද දෙන්න කියලා ඔවුන් සඳහන් කරා. ඉතින් දැනට ඇත්තටම විපක්ෂ නායකතුරේ සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්ත්වයක් තියෙනවා. ඊට අමතරව අපි කතා කරොත් ඔබට මතකයි පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පස්සේ පාටලී චම්පක ඇමතිවරයාම කිව්වා ඒ ප්‍රතිඵලය විග්‍රහ කරලා ඉදිරියේදී අපි අනිවාර්යයෙන් ඒකබද්ද විපක්ෂයට එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්මයාට ඒ කණ්ඩායමට විපක්ෂ නායක ධුරය ලබා දීම කළ යුතුයි කියලා ඔහුගේ යෝජනාවකට තිබුණා. ඔබට මතකයි අපි මේ වැඩසටහනට සාකච්ඡා කරා. ඉතින් අදහස් තියෙනවා, ඉල්ලීම් තියෙනවා, මොකද්ද වෙන්නේ කියලා අපිට ඉදිරියේ තමයි බලාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඔව්, ඔබ කිව්වා වගේ විශ්වාස භංගය ගැන අගමැතිතුමාට උනාට දැන් එය විපක්ෂ නායකවරයාට ඒ යෝජනාව බලපාන හැටක් පේන්න තියෙනවා.
අපේ විපක්ෂ නායකතුමා හරියාකර ජාතික මට්ටමේ විපක්ෂ නායක ධුරය කරනවාද කියලා සාකච්ඡාවක් අපේ ඒකබද්ධ විපක්ෂයේ නැතිමතිවරුන් රට පුරාම කරගෙන යනවා. එතුමා ජාතික මට්ටමෙන් තමයි ක්‍රියාකාරී කරනවද නැද්ද කියලා වෙන ප්‍රශ්නයක්. නමුත් එතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පිළිගත්ත නිසා සුබවාදී පණිවිඩයක් දකුණේ සිංහල ජනතාවට ලබා දීලා තියෙනවා. වෙනම රටක් ඊළඟ මට්ටමේ උතුරුනැගෙන ජීවිතවල සිංහල ජනතාව දැන් මේ වෙනම රාජ්‍ය සංකල්පය අතහැරලා ශ්‍රී ලංකා රාජ්‍ය රාමුව තුල එතුමා පැමිණලා තියෙනවා. ඒක තමයි සංකේතයක් වෙන්නේ මේ විපක්ෂ රාජ්‍ය ධුරය පිළිගැනගෙන නිසා.
ඒ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අමාත්‍ය මනෝ ගණේෂන් ඒකපද විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන කියනවා හරිනම් විපක්ෂ නායකකම ලැබෙන්නට ඕනේ ඒකාබද්ධ විපක්ෂයට. එහෙම වුණේ නැතිනම් වත්මන් විපක්ෂ නායක සම්පන්තන්ට එරෙහිව විශ්වාස භංගයක් ගේන්න කටයුතු කරනවායි කියලා.
පාර්ලිමේන්තුව ඇසුණාට පස්සේ අපි කල්පනා කරනවා කතානායකතුමාගෙන් ඉල්ලා හිටින්න විරුද්ධ පක්ෂයේ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙකුට ලබා දීම සඳහා කටයුතු කරන හැටියට. මේ ප්‍රශ්නේ අපිට සාධාරණ විසඳගන්න බැරි වුණොත් අපි විපක්ෂ නායකවට විරුද්ධ විශ්වාස භංග යෝජනාවකින් අපේ විරෝධතාවය පළ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඔව්, ඒකම දැනගන්න කැමති. සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන් දැන් විපක්ෂයේ වාඩි වෙනවා කියලා කියන්නේ ඔවුන් ඒකාබද්ධ විපක්ෂය සමගින් එකතු වෙනවද නැත්නම් ඔවුන් වෙනමම කොටසක් විදිහට විපක්ෂයේ වාඩි වෙන්නටද සූදානමකින් සිටින්නේ?
ඔවුන් කියන්නේ ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙමින් ආණ්ඩුවෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට තමයි ඔවුන් විපක්ෂයේ ඉන්නේ. ඔවුන් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් වෙන්න සූදානම් නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ගන්න සූදානම් නැහැ. නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොට නගලා එහිම බලය පිටුවීමේ උත්සාහයක් තමයි තියෙන්නේ කියලා ඔවුන් සඳහන් කළා. ඔවුන් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට තමයි විපක්ෂයේ අසුන් ගන්න කියලා.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණා පසුගිය සතියේදී. විශේෂයෙන්ම මේ ඡන්ද ක්‍රමය පිළිබඳව එහිදී අවධානයට ලක්ුණා කියලා තමයි මාධ්‍ය මගින් තොරතුරු හෙළිදරව් කරමින් තිබුණේ. ඡන්ද ක්‍රමයේ තියෙන යම් යම් අඩුපාඩු පිළිබඳව පසුගිය පළාත් පාලන මැතිවරණයත් එක්ක විශාල කතාබහක් ගොඩනැගුණා. දැන් ඉදිරියට පැවැත්වීමට නියමිතයි පළාත් සභා ඡන්දය. මේ ඡන්දයේදීත් අර පරණ ක්‍රමය පාවිච්චි කරනවද නැත්නම් අලුතෙන් පළාත් පාලන මැතිවරණයට හඳුන්ලා දුන්න ක්‍රමය පාවිච්චි කරනවද කියන කාරණාව විශේෂයෙන් කතාබහ වෙමින් තියෙන යුගයක තමයි මේ ආකාරයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධ අවධානයකට යොමුලා තිබුණේ. එහිදී ඔවුන් යම් යම් තීරණ අරගත්තද? මොකක්ද ඔවුන්ගේ සාකච්ඡාවේ මූලික හරය වෙලා තිබුණේ මනෝජ්?
ඇත්තටම පළාත් සභා මැතිවරණයට කොහොමද මුහුණ දෙන්නේ, මොකද්ද ඡන්ද ක්‍රමය පාවිච්චි කරන්න කියන එක තමයි මේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ. අපි දැක්ක මෙතනට මනෝ ගණේෂන්, රුෂාඩ් බදිවුදීන්, රවුෆ් හකීම්, එක්ක දිගම්බරන්, විශේෂ භාර අමාත්‍යවරයා විදිහට ෆයිස මුසාෆා ඇමතිවරයා, ඊට අමතරව තිවර ජාතික සන්ධානය නියෝජනය කරමින් ආහාර සම්පත්තන් සහ එම්.ඒ. සුමන්තිරන් කියන මන්ත්‍රීවරු සහභාගී වෙලා තිබුණා. ඉතින් පළාත් පාලන මැතිවරණය පවත්වලා අලුත් ඡන්ද ක්‍රමය යටතේ වර්තමානයේ ආරවුල් තියෙන්නේ, ගැටලු තියෙන්නේ. බලය පිහිටවපු පළාත් පාලන ආයතනවලත් ප්‍රශ්න මතුවලා තියෙනවා. මේ වෙනකොටම සමහර පළාත් පාලන ආයතන පිහිටව ගන්න කොච්චර පරක් වුණාද කියලා අපි දැක්කා. ජනාධිපතිවරයාම සඳහන් කරලා තිබුණා 8000 ගණක් වුණු පළාත් පාලන ආයතන නියෝජිතයින් සංඛ්‍යාව 4000 ගණන්ට බස්සනවා. 4000 ගණන කියන්නේ හිටපු මැතිවරණ ක්‍රමයට අනුව තීරීපත් වෙන පිරිස සහ පළාත් සභා ඡන්දයකදී නිවැරදි කරගත යුතු කියලා ජනාධිපතිවරයාත් සඳහන් කරා. ඊට අමතරව මැතිවරණ නිරීක්ෂක සංවිධානයක් මේ වෙනස් කිරීමේ අවශ්‍යතාවය කතා කළා. ඒ අවශ්‍යතාවයම තමයි මෙහිදී එක්සත් ජාතික පෙරමුණ විදිහට සාකච්ඡා කරලා තිබුණේ. විශේෂ භාර ඇමතිවරයා විදිහට ෆයිසල් මුස්තෆා ඇමතිවරයා කියලා තිබුණේ මේ ක්‍රමයේ යම් සංශෝධනයක් කරලා ඉදිරියට යමු කියලා. නමුත් මේකතු වෙච්චි දවිඩ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල නායකයින් කැමති වෙලා නැහැ මේ තියෙන ක්‍රමය වෙනස් කරන්න. ඕන් කියලා තියෙන්නේ පරණ ක්‍රමයටම ඡන්දෙට යමු, අලුත් මැතිවරණයට යමු කියලා. ඉතින් මේක තමයි ඔවුන්ගේ සාකච්ඡා වෙලා තිබුණේ. ඒත් එක්කම 19 වෙනිදා ඔවුන් නායක රැස් වෙන්න නියමිතයි. එදිනට අවසන් තීන්දුවක් ගන්නවා කියලා තමයි ඔවුන් පස්සේ මාධ්‍යයට කිව්වේ.
ඔව් මම අවසාන වශයෙන් දැනගන්න කැමති මනෝජ් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එංගලන්ත සංචාරය පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීම සඳහා තමයි එතුමන් එංගලන්තේ බලාපිටත්ව ගිහිල්ලා තිබුණේ. ඒ අතරතුරේදී ඊයේ දවසේදී අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්වනා ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගෝල් කෝස්හි පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඔලිල මීළඟ වතාවේදී එංගලන්තයේ බර්මිංහැම් නුවර තමයි පැවැත්වීමට නියමිත වගෙහිදී සඳහන් වුණේ. මේට සමගාමීව පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා ජනාධිපතිවරයා පිටත්ව ගියා. එහිදී ජනාධිපතිවරයාගේ කාර්යභාරය සහ මොන වගේ විශේෂතාද සිදුවීමට නියමිත කියන කරුණ ඔබෙන් දැනගන්න කැමති මනෝජ්.
ජනාධිපතිවරයා ඊයේ දවසේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙන්න බ්‍රිතාන්‍ය බලා පිටත් වෙලා ගියා. පොදු අනාගතයක් උදෙසා කියන තේමාව යටතේ තමයි මෙවර මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ. ලබන 22 වෙනකම් මේ පැවැත්වෙනවා. සමාජික රටවල් 53ක රාජ්‍ය නායකයින් ඊට එක්වෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් පොදුවේ මූණපාන අභියෝග පිළිබඳව සහ තරුණ කොටස් ඇතුළුව සෑම පුරවැසියෙක් වෙනුවෙන්ම වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම කියන කරුණු ගැන තමයි එහිදී සලකා බලන්න නියමිත. ඉතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 18 වෙනිදා පොදු රාජ්‍ය මණ්ඩලයේ ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශකයා විදිහටත් එක්වෙන්න නියමිතයි කියලා අපිට වාර්තා වෙනවා.
එමනම් අද මේ සාකච්ඡාවට නිමාවක් තබනවා ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වුණු මාධ්‍යවේදී මනෝජ් ජුරතියාවලට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ සතිය තුළදී ශ්‍රී ලංකාවේ අලුත්ම දේශපාලනික තොරතුරු අපිට සමීප කිරීම පිළිබඳව. මනෝජ් එමනම් ඔබට ආයුබෝවන්. අපි ලබන සතියේ සඳහා හමු වෙමු.
ආයුබෝවන්. හමු වෙමු.